නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය මුදල් කාරක සභාව ඉදිරිපත් කරපු වාර්තාව සඳහා අපට එකඟ වෙන්න බෑ. ඒ වාර්තාවට
විනිවිද 15ක් කාලයක් තියෙනවා.
ඒකේ කරුණු කීපයක් තිබුණා. ඒක මහ බැංකු පාලන මණ්ඩලය පත් කිරීම පිළිබඳව, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පත් කර කිරීම පිළිබඳව, ඒකේ සංයුතිය පිළිබඳව අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මහ බැංකු පනතේ 86 වෙනි වගන්තිය තමයි ඒකේ හරය. ඒකේ සංශෝධනය පිළිබඳව මුලින් සාමුලින් අපිට එකඟ වෙන්න බෑ. ඒක තේරුම් කරලා දෙන්නම්. ඒ වගේම 26 වෙනි වගන්තිය ඒකේ වගවීම පිළිබඳව, දඬුවම් දීම අවවාද කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැනත් මම විස්තර කියන්නම්. කාලේ සීමා වෙලා තියෙන නිසා මම ඉක්මනට කතා කරගෙන යන්නම්. ලෝකය පුරාම මහ බැංකු වලට පමණයි මුදල් අච්චු ගහන්න බලය දීලා තියෙන්නේ. ඒ වගේම ලෝකය පුරාම මහ බැංකු රටවල් දියුණු කරලත් තියෙනවා, මහ බැංකු රටවල් විනාශ කරලත් තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තම අපේ මහ බැංකුව හැසිරලා තියෙන්නේ කොහොමද? 1950 ජෝන් එක්ස්ටර් මහ බැංකුව ස්ථාපනය කරන අවස්ථාවේදී ප්‍රතිපත්ති ස්වාධීනත්වය, පොලිසි ඉන්ඩිපෙන්ඩන්ස් එක දුන්න, බජට් ඇන් මැනේජ්මන්ට් ඉන්ඩිපෙන්ඩන්ස්, අයවැයස කල්මනා කරන පරිපාලන ස්වාධීනත්වය තහවුරු කරා. හැබැයි කාලෙත් එක්ක මොකද්ද වෙලා තියෙන්නේ? මහ බැංකුව රටේ ආර්ථිකය හරි දිශාවට ගෙන යාමට කටයුතු කරලා තියෙනවාද? ඒකට ප්‍රශ්න කීපයක් ඇසිය යුතුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම විශේෂයෙන්ම මේ අලුත් පනතෙන් ඒ ප්‍රශ්නවලට උත්තර තියෙනවාද කියන එකත් අපි බැලිය යුතුයි. පළමුව, මහ බැංකුව මෙතෙක් අනුගමනය කරපු තමන්ගේ ප්‍රධාන අරමුණු, ඒ කියන්නේ මුදල් ප්‍රතිපත්තිය හරියට කරාද කියන ප්‍රශ්නය, ඒකට මේ පනතින් අලුත් පනතින් උත්තරයක් තියෙනවාද? දෙවනුව, මහ බැංකුවේ ස්වාධීනත්වය මෙතෙක් තිබුණාද? ඒක දේශපාලනීකරණය වුණාද? ස්වාධීනත්වය ගැන සමහර අය කතා කරන්නේ වෙන පැත්තක. හැබැයි ස්වාධීනත්වය හරියට තිබුණාද, නැත්නම් දේශපාලනීකරණය තිබුණාද? මේ අලුත් පනතෙන් ඒ ස්වාධීනත්වය ලැබෙනවද? එතකොට ඊළඟට තුන්වෙනි එක තමයි මහ බැංකුවය, විශේෂයෙන්ම මහ බැංකුවේ අධිපතිවරයා නිලධාරීන්ලා වගවීමකින් කටයුතු කරලා තියෙනවද මෙතෙක්? මේ වැරදි තීරණ ගත්තම ඒගොල්ලන්ට දඬුවමක්, එහෙම නැත්නම් පරීක්ෂණයක් කට ලක් වුණාද? මේ අලුත් පනතෙන් ඒ වගේ වගවීමක් ඇති වෙනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා. මං කැමති කෙටි කාලය තුළ පොඩි මේ ගැන කතා කරන්න. In 1950s, Honorable Deputy Speaker, when setting up the Central Bank, the Banker magazine of London spoke about the danger of moving out of a currency board. I like to table that article that came in the Banker magazine, and I quote from that magazine. At that time, somebody spoke about the dangers of moving into this system. I quote, the step from an automatic currency system such as that which Ceylon inherited with its old colonial currency board to an ultra-modern managed currency system is necessarily fraught with great dangers, and there may be some who will regret that Ceylon has decided to run such risks at this time. Now, coming to see in 1950s, somebody spoke about this in a magazine in London. Actually, some lot of people are regretting because we finally got bankrupted by the way the central bank has been acting. I would like to quote from John Adams, who was a political philosopher, plus he was also the second president of the USA. I quote, all the perplexities, confusion and distress in America arise not from defects in their constitution or confederations, not from want of honor or virtue, but more from the downright ignorance of the nature of the coin, credit and circulation, unquote. I also quote Thomas Jefferson, who was also president of the USA. I quote, I wish it were possible to obtain a single amendment to the constitution, I mean an additional article, taking away from the federal government the power of borrowing, unquote. Now look at how important this is. Do not underestimate the damage that wrong central bankers and officials can do a country to a country. It is important to know what Sri Lanka has been doing wrong in the last 74 years. Sri Lanka pasugiya wasara 74 kaalayak thula mokadda කොතනද වරද්ද ගත්තේ කියන එක අපි දැනගන්න ඕනේ. සමහර අය කතා කරන පනත ගැන සමහර අය මේක තේරුම් ගන්න නැතුව. It is important to understand about how Sri Lanka, you know, because this there were three occasions on which this bill, new central bank bill was to be introduced. One was in 2001. That was by the current president, Honorable Ranil Wickremesinghe. It was started in 2004. The JVP got together with Mahinda Rajapaksa and toppled the government. Then again in 2019, Honorable Ranil Wickremesinghe tried to bring this bill. Again, the government was toppled. This is the third time. This bill needs to be changed, but in the right way. It is important to understand about how Sri Lanka and its people empowered the central bank to print money freely whilst working on stimulating the economy through output targeting, and for the central bank to intervene and influence policy rates artificially, for the central bank to intervene in foreign exchange rates through a flawed flexible exchange rate system and artificially maintain exchange rates by wiping out our reserves and bankrupting us in the process, and then trying to influence inflation targeting through flexible inflation targeting methods, and still trying to maintain price stability, which was its primary objective in the end. Ultimately, none of the objectives have been achieved. That has been what has happened in the past few years. Now, has this bill addressed these problems? Look at the history and see what we can learn through history. In the 1930s, in the US, the Federal Reserve intervened to raise interest rates and policy rates in the hope of slowing rapid rises in the stock prices. What happened? The result was the Great Depression. Maha Avapatya, Federal Reserve එකෙන් කරපු මේ මැදිහත් වීම නිසා. Then that was what was the result. In the early 1970s, how do you think the Bretton Woods Agreement collapsed? The USA gold reserve could not meet the value of dollars in circulation. A sizable increase in domestic spending on President Lyndon B. Johnson's The Great Society program, which was an economic stimulation program, and a rise in military spending in Vietnam. War gradually worsened the overvaluation of the dollar, and the Bretton Woods Agreement collapsed. Now, see, in the UK, the sterling pound, which was the preeminent world currency by 1970s, ran into trouble following Keynes's theory of money printing in the 70s, when Edward Heath was the Prime Minister, and here's his Finance Minister, Barber, who cut taxes up to 1 billion sterling pounds, and printed 2.5 billion pounds. What happened? The US dollar was devalued, and the United Kingdom went into a balance of payments crisis. Doesn't it sound familiar? I can go on giving examples, but there is not enough time. Lankawe Sidune Tevage Varadi Pratipati Anugamane Kirimak, Namya Videshavinime Anupatak, Namya Uddamana Ilaka, Evagema Keynesian Pratipati Mata Mahabanku Katyutu Kirimen, Arthika Vardane Uttejane Karanata, Pavatina Nimavumen, Vibavya Nimavumakata Yamata, Kurtimalesa Polyanupati Adukirime, Mudala Chugasima Sidukara. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ වැරදි ප්‍රතිපත්ති නිසා තමයි අපි මේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයෙන් එක දෙයක් මම කියනවා, එක උදාහරණයක්. Colombo Consumer Price Index එක නැත්නම් පාරිභෝගික මිල දර්ශකය ගත්තම 1952 මේ මිල දර්ශකය 100යි. 2023 වෙනකොට ඒ දර්ශකය 21512යි. කොටින්ම කියනවා නම් මේ මහා බැංකුවේ කටයුතු නිසාම, ඒ කියන්නේ 1952 තිබුණු රුපියල අද ඒ රුපියලේ වටිනාකම ශතභාගයයි. අද අවුරුදු ගානකින් පස්සේ ශතභාගයයි රුපියලේ වටිනාකම. එතකොට ප්‍රතිපත්තිවල දෝෂ, these are policy crimes, honorable deputy speaker. ගිය සතියේ මහ බැංකුව විසින් මුදල් ගනුදෙනු කරුවන් 5 දෙනෙකුගේ බලපත්‍ර අවලංගු කරා, money exchanges. ගිය ඒ වගේම ගිය සතියේ 8 වෙනිදා මම දැක්කා මහ බැංකුව අධිපතිතුමා සම්මුඛ සාකච්ඡාවක කියනවා මේ ආර්ථික අර්බුදය ඇති වෙන්නේ සමහර දේශපාලන ඒ වෙලාවේදී ගත්ත වැරදි තීරණ, ඒ ආණ්ඩුව වලින් ගත්ත වැරදි තීරණ නොසලකා හැරීම සහ ඒ වගේම මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ලා ගත්ත වැරදි තීරණ. මොකද ඒ වෙලාවේදී මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා මහ බැංකුව අධිපතිවරයා හැටියට මුදල් අච්චු ගන්න MMT මොඩර්න් මොනිටරි තියරි එක අනුගමනය කරා. නිවත් ගබ්‍රාල් මහතා මේ රට නොමග යවුවා. එතුමා ඉදිරිපත් කරපු ව්‍යාජ මාස 6ක රෝඩ් මැප් එක හරහා යථාර්ථය නොවූ ව්‍යාජ උපකල්පන මත, ව්‍යාජ දත්ත මත මේ රටට වැරදි උපදෙස් දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මොකක්ද වුනේ? මේ රට කඩාගෙන වැතුණා. එතකොට මුදල් ගනුදෙනුකරුවන් 5 දෙනෙකුගේ බලපත්‍ර අවලංගු කෙරුවා. ඒගොල්ල මොකක් හරි වැරදි කළා. හැබැයි මහ බැංකුවේ ඒ නිලධාරීන් මුරු රටක්ම බංකලොත් කරලා මහ බැංකුවේ ලයිසන් එක කැන්සල් වුණේ නැහෙනේ. ඒ නිලධාරීන්ට දඬුවම්වත් දුන්නේ නැහෙනේ. එහෙනම් ඒක සාධාරණ නැහෙනේ. ඒකයි මම කියන්නේ. ඒ නිසා වගවීමක් කියනක තියෙන්ට මෝනෑ. මේ රටේ ආර්ථික ගාතකයන් හැරියට හැටියට අපි කෙලින්ම කතා කරන්න ඕන ඇත්තේ. ඒ වෙලාවේද නිවත් කබ්‍රාල් මහතා, පීබී ජයසුන්දර මහතා, බැසිල් රාජපක්ෂ මහතා දැන දැන ඒ වැරදි තීරණ ගත්ත. මේ සභාවේදී අවුරුද්දකට කලින් අපි කිව්වා රට බංකොලොත් වෙනවා කියලා. ඒ ප්‍රතිපත්ති වෙනස් කරේ නැහැ. හැබැයි ඒකේ වගවීම කවුරුත් ගත්තේ නැහැ. මේ පනතෙන් ඒ වගවීම සිදු වෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මගේ තර්කය මම තව සනාථ කරන්න මම කියන්න කැමති. ඉතිහාසය තුල බලන්න. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1966 දැනගත්තා අපේ රටේ යම් ප්‍රශ්නයක් ඇති වෙනවායි කියලා. ඒගොල්ලෝ හොඳට නායකත්වය දුන්න මේ රටේ නායකයන්. එතුමා මූල්‍ය මුදල් ප්‍රතිපත්ති ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගෙන මොකද එතුමා දැනගත්ත 1948 ගන්නකොට අපේ විදේශ සංචිතය මාස 13කට තිබුණු විදේශ සංචිතය 1966 වෙනකොට මාස 3කට අඩු වෙලා තිබුණා. ඒ නිසා එතුමා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකනොමික්ස් වල ඉන හයෙක්ගේ ශිෂ්‍යයෙක් වන බී.ආර්. ෂෙනෝයි මේ කලාප ඉන්දියාව මේ ආසියානු කලාපයේ හිටපු හොඳම ආර්ථික විශේෂඥයෙක්ව බී.ආර්. ෂෙනෝයිව ගෙන්නලා එතුමා උපදෙස් ගත්තා. පිටු 8ක වාර්තාවක් දුන්නා බී.ආර්. ෂෙනෝයි. හැබැයි ෂෙනෝයි මොකද්ද කිව්වේ? මුදල් අච්චු ගහන්න එපා. නම්‍ය විනිමය අනුපාතයෙන් පිටත් වෙලා පාය වෙන විනිමයකට යන්න කියලා. ඒක සිදු වුණේ නැහැ. ඒ වෙලාවේ ජේ.ආර්. ඒ වාර්තාව දුන්නට එවකට ඒ ආණ්ඩුවේ ක්‍රියාත්මක කෙරුවේ නැහැ. ගිලී ගිය අවස්ථාවක්. 1977 ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ රටේ නායකයා වුණාට පසු එතුමා ඊළඟට කරේ එතුමා IMF එකට ගියේ නැහැ. එතුමා බටහිර රටවල් වලට ගියේ නැහැ. එතුමා ගෙන්නගත්තේ ගෝකෙන් සුයි. ඒ කියන්නේ සිංගප්පූරුව හැදුවේ ලී කුවන් යූට වඩා ගෝකෙන් සුයි. නියෝජ්‍ය අගමැති එවැගේම මුදල් ඇමතිවරයා ගෝකෙන් සුයි අනතුරු ඇඟවීමක් කරා ලංකාවට. එතුමා ජේ.ආර්. මැතිතුමාට මහබැංකුව කිව්වා මහබැංකුව හරහා භාණ්ඩාගාරික බිල්පත් නිකුත් කරන්න එපා, නාම මාත්‍ර මුදල් හදන්න එපා, මුදල් අච්චු ගහන්න එපා කියලා එතුමා කිව්වා. ජේ.ආර්. ඒ වෙලාවේදී ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරත් විපක්ෂයෙන් කරන ලද බලපෑම් මේ ජනප්‍රිය සටන් පාට ගෙනියන අය ඒ වගේම වාමාංශික බලවේග වලින් කරපු බලපෑම් ජනතාව හරහා කරපු බලපෑම නිසා ජේ.ආර්. ඒ 80 යුද තත්ත්වයක් ඇති වුණ නිසා ජේ.ආර්.ට සිද්ධ වුණා ඒක පැත්තකට දාන්න නැවත ගිලී ගිය අවස්ථාවක්. ඒ නිසා මේක මේ පනත ගේන එක මේක වැදගත්. හැබැයි හරියට කරනවාද කියන ප්‍රශ්නය පැහැදිලිව ආසියාවේ
හිටපු විද්‍යාර්ථියන්
දෙදෙනෙක්
මිනිත්තු 3ක් කාලයක්
බී.ආර්. ෂෙනෝයි ගෝකෙන් ශ්‍රී වගේ අය අපිට කිව්වේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයෙන් අයින් වෙන්න, නම්‍ය උද්දමන ඉලක්ක කිරීම ක්‍රමයෙන් ඉවත් වෙන්න කියලා, මුදල් අච්චු ගන්න ක්‍රමයෙන් අයින් වෙන්න කියලා, ඉවත් වෙන්න කියලා ඒ උපදේශකවරු අපිට කියලා තියෙනවා. අද සිංගප්පූරුව, හොංකොං, තායිවාන්, වියට්නාම්, යුරෝපීය වගේ ප්‍රධාන රටවල් මැද පෙරදිග රටවල් වල ඒගොල්ලෝ අනුගමනය කරන වැඩපිළිවෙල දිහා බලන්න. Learn from other countries who have done this right and learn the right lessons. That's very important. In the new bill, accountability is under question. The central bank can continue to create instability as in the past, misusing certain clauses and powers in the bill. There are no penalties for central bankers who fail to meet inflation targets set by parliament. They are allowed to make people poor overnight through inflation and go scot-free. This is not fair. In some countries, governors have to resign if targets are not met. The current accountability provision in the bills are weak or non-existent. We have confidence in the current governor. But what happens if it changes? We have seen governors who have brought this country down on our knees. And we have to have safeguards and accountability provisions. Hypothetically, if the governor, the governing board and the monetary policy board gets together with the president, with the Ministry of Finance and the ruling party supporters, as during the Rajapaksa regime, they can take us to the cleaners again. That's why some people are trying desperately to include output gap targeting under the pretext of emergencies. I think that the Supreme Court didn't understand the real context of the case. As economists, we understand what we have to do. Talking about independence, independence must be ensured from politicians. Independence must be ensured from ministers and governments interfering in the central bank, and not independence from the law or independence from accountability. Goals and targets must be discussed in parliament by the Ministry of Finance and with parliamentarians, and they must set, the Ministry of Finance must set the goals and targets, and the central bank officials must be able to use tools to achieve those targets, and they must be accountable if they can't achieve those targets. Honorable Speaker, taking the new bill, there are, as there is time constraint, I'm not going to talk about the amendments. My colleague Iran Vikramaratna will do that. My other colleagues will talk about it. But there are many amendments that I stand for. There are certain amendments that, especially the clause 26, where there is no accountability. If there is inflation targeting, if you don't achieve the targets, then they have to only come and file a report in parliament and tell why they couldn't achieve it. But there is no deterrent, right? There are places where there should be action taken, because there are times that there is accountability and responsibility must be taken for wrong decisions. Therefore, I would like to say that Clause 86 is the core or the heart of this bill. And if you are trying to say in terms of emergencies that the government must be allowed to print money, then I am afraid that I cannot agree, because I will finish, Honourable Speaker. The Sri Lanka's biggest economic crisis was precipitated by the central bank by purchasing treasury bills from the primary market. And we see during the global health emergency in 2020, there were countries that printed money through COVID central bank refinance funds, including Nigeria, Pakistan and Sri Lanka, which are now in trouble. But countries that borrowed hard cash and managed their taxes without printing money maintain stable economies and stable exchange rates without creating a crisis as soon as economic activity resumed. Therefore, I believe that for us to go through this process, that I like to wind up to say that I am not at ease with this bill, because I feel we have come back to the same place again, that the central bank still has, along with its primary objective of price stabilization, contradicting objectives of output targeting, exchange rate determination, policy rate determination and inflation targeting. This is a toxic mix. Thank you.
Garu Bhavan Siti, Garu Sehan Sehan Singh Mehta, Obathumata minutu 23k kalayak
thiyenawa. Garu niyojya katharanayakathumani, ඉතාම වැදගත් පනත් කෙටුම්පතක් පිළිබඳව සාකච්ඡා කරන අද දවසේ මම හිතන්නේ පනත් කෙටුම්පත සාකච්ඡා කරන්න ඊට වඩා නැති අමතිවරුන්ගේ සහභාගිත්වයක් තිබ්බොත් හොඳයි. ඇත්තටම අපි උදේ කාලේ විශාල වැයකිරීමක් කරා අනිකුත් කාරණා පිළිබඳව කතා කරන්න. එහෙනම් ඔබතුමා ඉස්ලාම ගරු කතානායකතුමනි ක්‍රමවේදයක් සකස් කරොත් හොඳයි. එතකොට ඒතකොට හැම කෙනාටම අවස්ථාව ලැබෙනවා මෙහි අදහස් දක්වන්න. මේ පනත් කෙටුම්පත ගෙනීමේ ප්‍රධාන අරමුණු මොනවාද කියන කාරණේ මං හිතන්නේ අපි දීර්ඝව කතා කරන්න ඕනේ නැහැ. අපේ රටේ ආර්ථිකමය වශයෙන් නැති වෙලා තියෙන තත්වයම මෙවැනි පනත් කෙටුම්පතක් හඳුන්වා දෙන්න මූලිකම හේතුව බවට පත් වුණා. ඒකටම දිගින් දිගටම විරුද්ධ පක්ෂයත්, ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න දේශපාලඥයන් සහ මහජනතාව විසින්, විශේෂඥයන් විසින් මතු කරපු කාරණා පිළි අරගෙන මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න රජය කටයුතු කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙවැනි වෙනස්කමක් අපේ රටේ මහ බැංකුව සම්බන්ධයෙන් සිදු වෙන්නේ අවුරුදු 70කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. දැන් කබීර් හෂීම් මන්ත්‍රීතුමා කතා කරද්දී කිව්වා 1960 අවධියේදී කොහොමද මේ විධායකයට උපදෙස් ලැබිලා තියෙන්නේ, නමුත් ඒ උපදෙස් ක්‍රියාත්මක නොකිරීම නිසා රටේ ඇතිවෙච්ච ආර්ථික පරිහානියක තරම. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කාටවත් මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සහ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් වගකීමක් නැතුව කටයුතු කරන්න බෑ. දැන් අද මේ අවස්ථාවේ මතයක් පළ කරන්න හදන කණ්ඩායම් ඉන්නවනම් මේ සංශෝධන ඉදිරිපත් කරන්න සහ සංශෝධන පිළිබඳව අවබෝධයක් ගන්නවත් කාලයක් නැහැ කියලා. හැබැයි සංශෝධන ලබා දීපු කණ්ඩායමුත් ඉන්නව කරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට එක කණ්ඩායමකට මේ විශ්ලේෂණයක් කරන්න අවස්ථාව ලැබෙන්නත්, තව කණ්ඩායමක් විශ්ලේෂණය නොකර ඉඳලා ඇවිල්ලා මේ පනත් කෙටුම්පතක කාලය කල් දාන්න කියන කාරණයට අපි රජයක් හැටියට එකඟ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මුදල් කාර්ක සභාව තුල මේ පනත සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡාවක් කරා. ඒ වගේම උපදේශක කාර්ක සභාව තුලත් දීර්ඝව සාකච්ඡාවක් කරා. මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ අධිපතිතුමා මුදල් උපදේශක කාර්ක සභාව තුල අපි කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීපු තීන්දුව පිළි අරගෙන ඊට අනුකූලව මේ සංශෝධනය කරන්න කියන කාරණා පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරා. සමහර අය ඒ වෙලාවේ දිගින් දිගට සමහර මන්ත්‍රීතුමාලා එතුමා සමගත් වාද විවාද වලට පැටලුණා. එයින්ද අපි මේ රහසිගතව මේ පනත් කෙටුම්පතක් ගෙනල්ලා නැහැ. ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් වුණාම මේ පනත් කෙටුම්පත අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ අයිතියක් තියෙනවා. එතකොට අධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව රජය කටයුතු කරා. ඊට අනුකූලව අපි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නත් ඊළඟට කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මීට මාස 12කට 15කට කලින් අත්විඳපු තත්ත්වය නැවත මේ රට තුළ ඇති නොවෙන්න අවශ්‍ය පියවර ගැනීම. එතකොට සමහර කණ්ඩායම් ඉස්සෙල්ලම අපිට කියන්න ඕනේ නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂවත ඡන්ද දෙන්නේ විරුද්ධව ඡන්ද දෙන්නේ කියන කාරණේ. එහිඳා මුලින්ම විරුද්ධව ඡන්ද දෙන්න සහ දුර්මත ප්‍රචාරය කරන්න කටයුතු කරන අය අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා නම් අපිට තව කාලය ඕනි මේ පිළිබඳව මේ පිළිබඳව අධ්‍යයනය කරලා ඡන්දයක් ලබා දෙන්න කියලා. මං හිතන්නේ අපිට ඒක පිළිගන්න බෑ. මුල ඉඳන්ම අද මේ පනත පිළිබඳව, මේ පනතේ අන්තර්ගතය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීපු තීන්දුව විශ්ලේෂණය කිරීම සම්බන්ධයෙන් කාලය ඉල්ලන කණ්ඩායම් කිසිම අවස්ථාවක මොන හොඳ දෙයක් රට වෙනුවෙන් කරත් ඡන්දයක් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවංකවම පිළිගන්න ඕන කාරණයක් තමයි මේ නිලධාරීන්ට, මහ බැංකුවට, මුදල් අමාත්‍යාංශයට ලබා දිය යුතු නිදහස ලබා දෙන්න ඕනේ. මේ ඉදිරිපත් කරන පනත් කැටුම්පත රටේ පවතින නීති පද්ධතියෙන් පරිබාහිර වූ ආයතනයක් ක්‍රියාත්මක කිරීම නෙමෙයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ ස්වාධීනත්වය කියන වචනේ අද අවභාවිතා කරලා ස්වාධීනත්වය කියන වචනයට මුවා වෙලා තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්නයි මේ යම් කණ්ඩායම් විටින් විට උත්සාහ කරන්නේ. ස්වාධීනව කියන වචනේ මොකද්ද මේ තේරුම් කරලා දීලා තියෙන්නේ? බලපෑම් වලට ලක් නොවි දේශපාලනික වශයෙන් හෝ වෙනත් ආකාරයෙන් බලපෑම් වලට ලක් නොවි ස්වාධීනව කටයුතු කළා නිවැරදිව තීන්දුව රට වෙනුවෙන් ලබා ගැනීමේ නිදහස වගකීම ඉටුකරන්න මහ බැංකුවට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා. මේ පනත තුළින් සිදුවෙන්නේ අපේ රටේ අතීතයේ සිදුවෙච්ච වැරදි නැවත සිදු නොවෙන්න අවශ්‍ය වැටබැඳීමක් සිදුවෙනවා. එහිඳා විශේෂයෙන්ම වගවීම සම්බන්ධයෙන් කතා කර, මේ පනත් කැටුම්පත වගවීම සම්බන්ධයෙන් අදාළ කරුණු අන්තර්ගතයක් තියෙනවා. හැබැයි අපේ රටේ අතීතයට බලපාන පරිදි නීති අනපනත් ගෙන එන්න පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහිඳ ඒකට වෙනම ක්‍රමවේදයක් සකස් කරලා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම යම් කණ්ඩායමක් කරනවා නම් ඒකට අපි බලපෑමක් ඇති කරන්නේත් නැහැ. එහිඳ විශේෂයෙන්ම මේ අපි කතා කරන ගවනින් බොඩි එක පාලක මණ්ඩලය, ඒ වගේම අපේ රටේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මේ අලුතෙන් ක්‍රියාත්මක වෙන
කොඩ ප්ලේස් කරු වසන්තය අපමන්ත්‍රීතුමා මුලාසෙන.
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ පාලක මණ්ඩලය ගවනින් බොඩි එක, ඊළඟට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, මොනිටරි පොලිසි බෝඩ් එක, මේ කොහොමද මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ? ඒ හින්දා මෙතන විධායකයට එහෙම නැත්නම් මුදල් අමාත්‍යවරයාට තමන්ට නිසි පරිදි නුසුදුසු පුද්ගලයන් පත් කිරීමේ හැකියාවක් නැහැ. එක පැත්තකින් විදේශඥයන් පත් කිරීම, ඊළඟට මෙහි සමාජිකත්වය පත් කිරීම, මෙහි මූලික වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. මූලික වගවීම වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. මේ රටේ පාර්ලිමේන්තුව තීන්දුව කළ යුතුයි ජනාධිපතිවරයා විසින්, එහෙම නැත්නම් මුදල් අමාත්‍යවරයා විසින් නිර්දේශ කරන නම් කොතෙක් දුරට මේ රටේ ආර්ථික පරිපාලනය සඳහා ගැළපෙනවද නැද්ද කියන කාරණේ මේ පනත තුලම අඩංගු වෙනවා. නුසුසු කෙනෙක් යෝජනා වෙලා තියෙනවා නම් ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකද්ද? ව්‍යවස්ථාක මණ්ඩලය. ඒ හින්දා අපි විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුව සිදු කළ ගත යුතු වගකීම, පාර්ලිමේන්තුවට පැවරෙන වගකීමක්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති කළමනාකරණයට පාර්ලිමේන්තුව කටයුතු කරද්දී පාර්ලිමේන්තුවට යම් බලයක් පැවරෙනවා නම් ඒ බලය තවත් පිටස්තර කණ්ඩායමකට යෝජනා කිරීම සුදුසු වෙන්නේ නැහැ. එයින්ද ඒක පාර්ලිමේන්තුව තුළ තියාගන්න ඕනි. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව තීන්දුව කරන්න ඕනි කවුද සුසුසු කවුද නුසුසු. එයින්ද මින් ඉදිරියට මහ බැංකුවේ ක්‍රියාකලාපය තුළ, එහෙම නැත්නම් මේ රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධෙනොත් වැරදි තීන්දුව අරගන්නවා නම් ඒකේ මූලික වගකීමක් පාර්ලිමේන්තුවට පැවරෙනවා. මෙතන පාර්ලිමේන්තුවට මහ බැංකුව විසින් මුදල් අමාත්‍යවරයා සමග ඇති කරගන්නා එකගතාවයන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි මහ බැංකුව අධිපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවලා අවශ්‍ය පැහැදිලි කර ගැනීම කළ යුතු නම් ඒ කිරීමේ බලයත් පාර්ලිමේන්තුවට හිමි වෙනවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය ගරු මූලාසන අනුඩ මන්ත්‍රීතුමනි, මෙහි මූලික වශයෙන් වැදගත් වෙන්නේ කොතෙක් දුරට ලෝකය පිළිගන්න සම්මතයන් තුළ අපි කටයුතු කරනවද කියන කාරණය. මෙන්න මේ සම්මතයන් තුළ කටයුතු කරන්න අවශ්‍ය පදනම සහ නීති රාමුව මේ පනත් කැටුම්පත තුළ අන්තර්ගතයක් තියෙනවා. එහිඳ
අපි මේ ගමන් කරන්නේ අලුත් රටක් අලුත් ආර්ථිකයක් සහ ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් මේ රට තුළ නිර්මාණය කිරීම. විශේෂයෙන්ම සාර්වාර්ථික වශයෙන් ඇතිවෙන්න පුළුවන් තත්ත්වයන් වලට ගැළපෙන විදිහට අපේ ප්‍රතිපත්තිය වෙනස් කරලා කඩාවැටීමකට ලක් නොවන රටක් ආර්ථිකයක් පවත්වාගෙන යන්න අවශ්‍ය නීති රාමුව තමයි මේ සකස් කරන්නේ. එහෙම නැත්නම් කාගේවත් අවශ්‍යතාවයකට කාගේවත් බලපෑමකට එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කියපු හින්දා එහෙම නැත්නම් එක කණ්ඩායමක් කියන හින්දා නෙවෙයි මේ නීතිය අරගෙන එන්නේ. අපි දකිනවා ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, මීට මාස 15කට කලින් මේ රටේ තිබ්බ තත්ත්වය. මේ තත්ත්වය ඇති වුණේ ඇයි? ඇයි ඒ මහ බැංකුවට බැරි වුණේ තීන්දුව ටික ගන්න? ඇයි සාර්වාර්ථික රාමුව තුළ අපිට කටයුතු කරන්න බැරි වුණේ? ඇයි ජාත්‍යන්තර වශයෙන් රටවල් කඩාවැටීමකට ලක් වෙද්දී, ව්‍යසනය නැති වෙද්දී, යුදමය තත්ත්වයක් නැති වෙද්දී ඇයි අපිට ක්‍රමවේදයක් තිබ්බේ නැත්තේ ඊට ගැළපෙන විදිහට අපේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න? අපිට නීති රාමුවක් තිබ්බේ නැහැ. අපිට නීති රාමුවක් තිබ්බේ නැහැ. එහින්ද අපි මේ අර්බුදයෙන් පාඩම් ඉගෙනගෙන ඉදිරියට ආ යුතුයි. මේ අර්බුදය ඇති වෙලා වේදනාත්මක තත්ත්වයන් වලට මුළු සමස්ත රටේ හැම කෙනෙක්මපත් වෙලා ඉන්න අවස්ථාවකත් අපි පාඩම් ඉගෙන ගන්න සූදානම් නැත්නම් ලෝකයේ අනික් රටවල් අනුගමනය කරන best practices අනුගමනය කරන්න සූදානම් නැත්නම් මොකද්ද ඒ තුල ගම්‍ය වෙන්නේ? අපි නැවත සම්ප්‍රදායිකව දේශපාලන කටයුතු කරන්න අවශ්‍ය වේදිකාවක් පිට්ටනියක් සකස් කරන්න අපි උත්සාහ කරනවා කියලා. එහිඳ මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ ආර්ථිකයක් සහ රටක් ජනතාවක් ඉතුරු වුණොත් විතරයි. එහිඳ අපි මේ ඉදිරිපත් කරන පනත් කැටුම්පත තුල මහ බැංකුවට විශාල වගකීමක් ඇති වෙනවා මේ රටේ මුදල් ප්‍රතිපත්තිය නියමානුකූලව කටයුතු කරන්න. ඔබ විශ්ව දන්නවා ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, මේ මුදල් අත්සුගැහීම සම්බන්ධයෙන් අපේ රටේ විශාල විවේචනයක් තියෙනවා. එතකොට රජය මහ බැංකුවට බලපෑම් කරනවා මුදල් අච්චු ගහලා තමන්ගේ වියදම් පියවා ගන්න අවශ්‍ය කටයුතු ටික සිදු කරන්න කියලා. හැබැයි ඊට සමගාමීව සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කිසිම අවස්ථාවක සිදු වෙන්නේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? අපි කැමති විදිහට අපිට ජනප්‍රිය වෙන්න පුළුවන්, කෙටි කාලීනව සතුටක් ලබා ගන්න පුළුවන් තීන්දුව වලට ගමන් කිරීම මේ පනත් කැටුම්පත හරහා අවහිර වෙයි. අපි කාටවත් දේශපාලනික වශයෙන් තමන්ගේ පැවැත්ම රඳවා ගන්න, දේශපාලනික වශයෙන් කෙටි කාලීනව ජනප්‍රිය වෙන්න, දේශපාලනික වශයෙන් තවත් කණ්ඩායමක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන්න ආර්ථිකය හැසිරවීමට නැවත අවකාශයක් මේ පනත් කැටුම්පත තුළ ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රජයට මූල්‍ය පහසුකම් සැපයීමේදී සීමා ඇති වෙලා තියෙනවා. ඒ සීමා ඇතිවීම හොඳයි. එතකොට එක පැත්තකින් මුදල් ප්‍රතිපත්තිය මහ බැංකුව ක්‍රියාත්මක කරද්දී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඊට සමගාමීව ගැළපෙන ආකාරයට සහ සාර්වාර්ථික රාමුව තුළට ගැළවෙන ආකාරයට කටයුතු කිරීමේ වගකීමක් මුදල් අමාත්‍යාංශය සහ රජයට තියෙනවා, මේ පාර්ලිමේන්තුවට තියෙනවා. මෙන්න මේක තමයි මේ පනත් කැටුම්පත තුළ අඩංගු මූලිකම ලක්ෂණය හැටියට අපි දකින්නේ ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි. මුදල් ප්‍රතිපත්තිය ස්වාධීනව කටයුතු වෙයි, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තීන්දුව තීරණ ගැනීමේ බලය මේ පාර්ලිමේන්තුවට හිමි වේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, මේ මුදල් ප්‍රතිපත්තිය මේ පාර්ලිමේන්තුවේ යම් කණ්ඩායමක් විශ්වාස කරනවා මුදල් ප්‍රතිපත්තියේ පාලනයත් මේ පාර්ලිමේන්තුවට තියෙන්න ඕනේ කියලා. මුදල් ප්‍රතිපත්තියේ පාලනයත් මේ පාර්ලිමේන්තුවට තියෙන්න ඕනේ කියලා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ පාලනය තමයි අපේ මූලික වගකීම වෙන්නේ. මුදල් ප්‍රතිපත්තිය ඒ ගැළපෙන උද්ධමනය කොහොමද පාලනය කරගන්නේ? ඊළඟට විනිමය අනුපාතය කොහොමද පාලනය කරගන්නේ? ඊළඟට කොහොමද අපේ රටේ මූල්‍ය පද්ධතිය කඩානොවැටෙන ආකාරයට යන්නේ? කොහොමද බැංකුවල ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්නේ? මේ සියලු කටයුතු පාලනය කිරීම, කළමනාකරණය කිරීම මහ බැංකුවට පැවරෙනවා වගේම ඔවුන්ට නිවැරදි තීන්දුව, ගැළපෙන තීන්දුව ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේක තමයි අපි ගත යුතු අන්තර්ගතය හැටියට ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි මම දකින්නේ. එයින්ද විශේෂයෙන්ම මේ පනත් කැටුම්පතට පක්ෂ විපක්ෂ භේදකින් තොරව සහයෝගය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. මේකට විරුද්ධව ඡන්දයක් ප්‍රකාශ කරනවා නම් මං හිතන්නේ මම ඒවල කිව්වා වගේ එයා බලාපොරොත්තු වෙන්නේ ඕනෑම වෙලාවක නැවත ආර්ථිකමය වශයෙන් කඩාවැටෙන තැනකට ආර්ථිකය අරගෙන යන්න පුළුවන්, පෞද්ගලික අභිලාෂ ඉටු කරගන්න පුළුවන් ආර්ථික රාමුවක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා දකින්න. මේ ලෝකේ අපි විතරක් නෙවෙයි මේ වෙනකොට මේ අර්බුදයට ගිහිල්ලා තියෙන්නේ. අපි අර්බුදයට යන මොහොතේ අර්බුදයට නොගිය රටවල් අද ඒ අර්බුදයේ අභියස ඉන්නවා. රාජමූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නැතුව එවගේම ගැළපෙන ආකාරයට ප්‍රතිපත්ති නොගත්ත හින්දා අපි කඩා වැටුණට ඒ මොහොතේ කඩා නොවැටිච්ච රටවල් අද කඩා වැටෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අපි ණයතිරසාභාවය ඇති කරගන්න කටයුතු නොකළට ඒ මොහොතේ ණයතිරසාභාවයක් තිබ්බ රටවල් පවා දැන් ඔවුන් දෙසරයක් කල්පනා කරනවා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කොහොමද ගමන් කළ යුත්තේ කියන කාරණේ. එහිඳන් ගරු නියෝජ්‍ය ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ කාරණේ ආර්ථිකමය වශයෙන් නැවත නැගා සිටුවීම නැගිටීම කියන කාරණය තනිව ශ්‍රී ලංකාවට අද සිදු කරන්න බෑ. අපිට තනිව කරන්න බෑ. එක පැත්තකින් අපිට ණය ගෙවා ගන්න බැරුව අපි දිවිපාර්ශ්වික ණය හිමියන්ට කියලා දෙන අපි ණය ගෙවන්නේ නැහැ. අපිත් එක්ක සාකච්ඡා කරලා අපි ගමදාවයකට එන්න ඕනි කොහොමද අපි ණය ගෙවන්නේ කියලා. එතකොට දේශීය වශයෙන් අපි මොකද්ද කරන කැපකිරීම, විදේශීය වශයෙන් අපි මොකද්ද කරන කැපකිරීම පිළිබඳව ඔවුනුත් විමසිලිමත්ව ඉන්නවා, අපිත් විමසිලිමත්ව ඉන්නවා. එහිඳ වාසුදේව නානයක්කාර මැතිතුමා හිටියා නම් හොඳයි. හැබැයි එතුමාගේ ප්‍රශ්නයක් තිබ්බා උදේවරුවේ. එතුමා ඇහුවා ඇයි අධිකරණමය කටයුත්තකට අපිට ඒ මොහොතේදී ගමන් කරන්න බැරි කියලා. එතකොට මෙතුමා මොකද මේ යෝජනා කරන්නේ? අපි අපේ ණය හිමියන් එක්ක සාකච්ඡා කරලා අපි දෙපාර්ශ්වයටම ගැළපෙන විසඳුමක් ගෙනල්ලා මේ රටේ මිලියන 22ක් වෙච්ච ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවට විසඳුමක් අරගෙන එන්න කටයුතු කරන මොහොතේ අපි අධිකරණමය කටයුත්තකට ගියොත් මං හිතන්නේ එතුමා බලාපොරොත්තු වෙනවා ඇත්තේ මේ ප්‍රශ්නෙට විසඳුමක් නැතුව ඒ අධිකරණ කටයුත්ත ඉවර වෙනකන් දීර්ඝ වශයෙන් මේ ආර්ථික අර්බුදයත් අපේ රටේ තිබේවි කියන අර්ථය තුළ වෙන්න ඕනේ. මොකද එහෙම නැතුව සාකච්ඡාවෙන් විසඳාගත යුතු ප්‍රශ්න සියලු දෙනාත් එක්ක එකඟතාවයෙන් විසඳාගත යුතු තත්වයක් තියෙද්දි ලෝකේ ණය හිමියන් අපිට උදව් කරද්දි විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, පැරිස් ක්ලබ් එක අපිට උදව් කරද්දි ඒ වගේම අපි දේශීය ණය ප්‍රතිවකතකරණයේදී මේ රටේ ජනතාවට තිබ්බ දැඩි පීඩාකාරී තත්ත්වය ඉවත් කරන්න කටයුතු කරද්දි අපි මං හිතන්නේ නෑ විරුද්ධ වාසුදේව මන්ත්‍රීතුමා යෝජනා කරපු විකල්පයේ වෙත ගමන් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. එහිඳ සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ඒ සමාජිකත්වයේ බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව එකක් බංකොලොත්භාවයෙන් ඉවත් වීම. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ගරු මූලාශ්‍රණ්ඩුවේ මන්ත්‍රීතුමනි අපි සැප්තැම්බර් මාසෙ වෙද්දී අපේ බංකොලොත්භාවයෙන් ඉවත් වෙන්න කටයුතු සියල්ල ඉටු කරගන්න අපි සූදානමින් ඉන්නවා. එතකොට අපි එතනින් එහාට ගමන් කිරීමේදී ඊයේ දිනේ මේ පාර්ලිමේන්තුව සුවිශේෂී වුණා දීර්ඝ විවාදයකින් පස්සේ අපේ රටේ දූෂණ විරෝධී පනත් කැටුම්පතියේ සම්මත වීම සිදු වුණා. එතකොට අපි එක පැත්තකින් බංකොලොත්භාවය සැප්තැම්බර් මාසෙ ඉවත් වෙනවා මේ රටේ වංචාවට, නාස්තියට, දූෂණයට ඉඩක් නැති රටක් බවට අපි පත් වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. කවිරච මන්තු අමෘතවට පුත්
දරුව ඇමතුමනි ඔබතුමා කිව්වා මේ ජනප්‍රිය ආණ්ඩුව වලට ජනප්‍රිය තීන්දුව ගන්න මුදල් අච්චු ගැසීමේ අවස්ථාව වලක්වා ගැනීම සඳහා මේ පනතේ ක්‍රියාමාර්ග ආරම්භ තියෙනවා කියලා ඔබ පිළිගන්නවා ඇති. අපි රට බංකලොත් උනේ ඒකෙන්මයි. කියන්නේ අවශ්‍ය නොපරිදි අපි මුදල් අච්චු ගැව්වා රාජ්‍ය රජයට වියදම් කරගන්න. හැබැයි මේ පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී 86 වෙනි වගන්තිය තමයි මේකේ හරය. එතකොට අධිකරණයෙන් ඒක සංශෝධනය කරන්න කිව්වා. හැබැයි අපි එකඟ වුණා ඒ වෙලාවේදී 3/2 බලය හරි දෙන්නම් 86 එහෙම්ම තියන්න කියලා. දැන් ඔබතුමන්ලා ඒක දියාරු කරන්න තමයි අර හදිසි අවස්ථාවක මැදිහත්වීමක් මහබැංකුවෙන් කරන්න පුළුවන් කියලා කියන්නේ මොකද්ද දැන් හෙට අනිදා එල් නීනෝ කියන ඉෆෙක්ට් එකට අපේ ආහාර නිෂ්පාදනය අඩු වෙනවා මේක හදිසි අවස්ථාවක් කියලා ආණ්ඩුවට නැවත මේ මුදල් අච්චු ගහන්න මොකක් හරි හේතුවක් කරගන්න පුළුවන් මේ වාගේ රටවල් ඕන ප්‍රමාණයක් කරලා නැවත නැවත බංකොලොත් වෙලා තියෙනවා ඉතින් ඒකයි අපි කියන්නේ මේ ක්‍රමය මේ පනත අපිට ඕන විදියට එන්නේ නැහැ
ඇත්තටම මුදල් අච්චු ගැහිම සම්බන්ධයෙන් ඒ කියන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට මහ බැංකුව මුදල් සැපයීම සම්බන්ධයෙන් සීමා පැනවීමක් සිදු කළා තියෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න අපිට ඒ වගකීමෙන් මිදෙන්න පුළුවන්. අපි මේ පනත සම්මත කරනෝ ඒ වගේම යම් හදිසි අවශ්‍යතාවයක් තුළ මුදල් සැපයීමක් සිදු කළ යුතු නම් මුල පාසුකමක් රජයට ලබා දිය යුතු නම් මේ පාර්ලිමේන්තුව ඒ අනුමැතිය ලබා දිය යුතුයි. එතකොට අතීතයේ ඇතිවෙච්ච තත්ත්වයන් අපි සලකා බැලීමක් සිදු කරන්නේ නැද්ද අනාගතයට එවැනි තීන්දුවක් ගනිද්දී අතීතයේ අපිට මේ වගේ නීති රාමුවක් තිබ්බද කටයුතු කරන්න ඕන ආකාරය එයින්ද අපිට කාරණා දෙකක් තියෙනවා මන්ත්‍රීතුමනි එකක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැටියට මහජන නියෝජිතයන් හැටියට අපිට සම්පූර්ණ වගකීමක් තියෙනවා ඉතිහාසයේ ඇතිවෙච්ච තත්ත්වයන් නැවත කිසිම දාක මේ ඊළඟ අවුරුදු 5ට 10ට විතරක් නෙමෙයි කිසිම දාක ඇති නොවෙන්න අවශ්‍ය නීති රාමුව සහ වැඩ කටයුතු සිදු කරන්න. එතනදී අපිට විදේශීය වශයෙන් අතීතයේ වෙනත් රටවල් අනුගමනය කරපු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කළා සුදුසුම දේවල් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒක තමයි මේ මොහොතේ අපි සිදු කළා තියෙන්නේ. ඒ වගේම ගරු මේ මූලාශ්‍රානුගම මන්ත්‍රීතුමනි උදේ පාර්ලිමේන්තුව තුළ කතා වුණා ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක රජයේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක කොහොමද ශක්තිමත් කරන්න කියන කාරණේ. ඊයේ දිනේ වෙද්දී යුරෝප සංගමය එක්ක අපි එකඟතාවයකට ග්‍රාන්ට් එකක් එනවා යුරෝ මිලියන 9.8ක විශේෂයෙන්ම ප්‍රධාන කාරණා තුනක් වෙනවා. එකක් තමයි අපේ රටේ විගණකාධිපති කාර්යාලය විගණකාධිපතිවරයාගේ කාර්ය තවදුරටත් පුළුල් කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට සහයෝගය දැක්වීම.
තව විනාඩි දෙකක කාලයක් තිබෙනවා කරු එමෙතුමා. විනාඩි දෙකක කාලයක් තිබෙනවා.
ඊළඟට මේ ග්‍රාන්ට් එක තුල ඇතුළත් වෙනවා ගරු නියෝජ්‍ය ගරු මූලාශ්‍ර ආණ්ඩුවේ මන්ත්‍රීතුමනි කොහොමද රජයේ වියදම් පිළිබඳව පාලනයක් එක්ක විනිවිදභාවයක් එක්ක මේ ක්‍රමවේදය කොහොමද අපි ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ. ඊළඟට වඩා වැදගත් වෙනවා මෙතන මේ රටේ e-procurement system එක ස්ථාපිත කරලා කිසිම කෙනෙකුට චෝදනාවක් කරන්න බැරි විනිවිදභාවයකින් යුත් ඊ ප්‍රොකියුමන්ට් සිස්ටම් එකක් ස්ථාපිත කිරීම. ඒක අනිවාර්යයෙන්ම විය යුතු කාරණයක් ගරු මූලාශ්‍රාණුඩ මන්ත්‍රීතුමනි. එහෙනම් අතීතයේ මොනාකාරයේ කටයුතු වුණත් වර්තමානයට සහ අනාගතයට අපි මේ වෙනස්කම් සිදු කළ යුතුමයි. මේ සිදු වෙනස්කම් සිදු නොකළොත් අපි මේ රටේ ආර්ථික අර්බුදයකින් මුදවා ගන්න නොහැකි වෙච්ච පාර්ලිමේන්තුවක් හැටියට ඉතිහාසගත වෙනවා. එහෙනම් අපි මේ පාර්ලිමේන්තුව තුළ ඇතිවෙච්ච අදහස් පිළිඅරගෙන తీරු. ඒ වගේම අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත් වීම පිළිබඳව කිසිවත් සැකයක් නැහැ ගරු මූලාශ්‍රාණුඩ මන්ත්‍රීතුමනි. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැප්තැම්බර් මාසයේ වෙද්දී ඒ රිවියු එකට මුහුණ දෙන්න ඒ තුල අවශ්‍ය දේ සපුරාලන්න කරුණු සපුරාලන්න අවශ්‍ය වාතාවරණය සකස් වෙලා තියෙනවා. හෙට දිනේදී අපි බැංකු විශේෂ විධිවිධාන පනත් කැටුම්පත මේ පාර්ලිමේන්තුවට අරගෙන එනවා. ඊළඟට ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි ඊයේ දිනේ වෙද්දි GSP ප්ලස් සහනය පිළිබඳව ඉතාම සුබවාදී නිවේදනයක් තිබ්බා. තවත් අවුරුදු 4කට GSP ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලැබීම සඳහා ඒ යුරෝපීය සංගමයේ අනුමත කළා. එහෙනම් මේ වෙනකොට අපේ රටේ ආර්ථිකය කලමනාකරණය ආර්ථිකය යථාවත් වීම සම්බන්ධයෙන් විශ්වාසයක් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් නැති වෙලා තියෙනවා. එහෙනම් මේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නැතිවෙච්ච විශ්වාසය අපි පරිවර්තනය කරගත යුතුයි. අපේ රටේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා අපේ රටේ අපනයන ප්‍රවර්ධනය සඳහා එවැගේම මේ රට වංචා හා දූෂණ වලින් තොර ඕනෑම කෙනෙකුට ගනුදෙනු කළ හැකි නිවැරදි නීති රීති ඇතුළත් ක්‍රියාත්මක කරන රටක් හැටියට කියන පණිවිඩය අපි පරිවර්තනය කරගත යුතුව තියෙනවා. ඒ සඳහා අද නිවැරදි ගමන් මඟක් අපි යනවා.
විපක්ෂය විසින් ලබා දීපු සංශෝධන පිළිබඳව අපි විවාදයේ අවසාන වෙද්දි මන්ත්‍රීතුමා අපිට සලකා බැලීමක් කරලා අපිට සාකච්ඡාවක් ඒ පිළිබඳව පවත්වලා අපිට එකගතාවයක් වෙනවද නැද්ද කියන කාරණය කියන්න පුළුවන්. හැබැයි අපි
කාලය අවසානයි
කරුවා. වැදගත් වෙන්නේ ඔබතුමාලා සංශෝධන දීලා තියෙනවා. සලකා බැලීමට හෝ සංශෝධන ඔබතුමාලා දීලා තියෙනවා. හැබැයි සලකා බැලීමටත් සංශෝධන දෙන්නේ නැත්තම් කිසිම පදනමක් නැතුව පදනම් විරහිතව ඡන්දය ගන්නත් එපා විවාදයක් ගන්නත් එපා අපි තිබ්බ පැරණි ක්‍රමයට අපි ගමන් කරමු. එහෙම වුණොත් විතරයි අපේ පැවැත්ම තියෙන්නේ කියලා කණ්ඩායමක් කියනවනම් අන්න ඒකට එකඟ වෙන්න අපි සූදානමක් නැහැ. අනිකුත් සාකච්ඡාවලට කරුණු මත පදනම් වෙච්ච සාකච්ඡාවලට අපි රජයක් හැටියට විවෘතයි කියන කාරණේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කරමින් මේ පනත් ගැටුම් පතට අපිට සහයෝගය ලබා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා.
ස්තුතියි ගරු හර්ෂසිලමෙතුමා.
දැන් ඔබ කිව්වා අපි සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධන පිළිබඳව අපි ඔබලා ඒක ධනාත්මකව දකිනවාද? ඒක සාකච්ඡාවක් අවශ්‍යද? ඒ සංශෝධන ක්‍රියාත්මක කරනවා නම් අපිට ඒ සහයෝගය ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කොහොමද ඒක කරගෙන යන්නේ ඉස්සරහට?
ගරු මන්ත්‍රීතුමා, අපිට මේ සංශෝධන උදේවරුවේ ලැබුණා. ඒ පිළිබඳව අපි විශ්ලේෂණයක් කරන්න මේ සම්බන්ධයෙන් අපි මහ බැංකුවෙන් උතුම් විමසීමක් කළ යුතුයි. නීති කෙටුම්පත් අංශන උතුම් විමසීම දෙපාර්තමේන්තුවෙන් උතුම් විමසීමක් කළ යුතුයි. අපි බල්ල ඔබතුමාලට කියන්නම් අපිත් එක්ක කොහොමද අපි සාකච්ඡාවක් කරලා අපි තීන්දුව කරමු මේක පිළිගැනීමට රජය සූදානම්ද නැද්ද කියන කාර්යය. මට මේ මොහොතේ රජය පිළිගන්නවා කියන දේ මේ මොහොතේ කියන්නත් බෑ, ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නත් බෑ. අපි මේ පිළිබඳව විමර්ශ විශ්ලේෂණය කරලා තමයි අපි පිළිගන්නවද නැද්ද කියන කාරණේ ඔබට දැනුවත් කරන්න පුළුවන් වෙන්නේ.
Thank you. Honorable Sajith Premadasa, you have 12 minutes.
Yes.
So the thing is very limited time period we have, Honorable Member.
Give him the mic.
Garu Harshasila Mettuma.
Garu Amettuma. අපි සූදානම් මේක සාකච්ඡා කරන්න. එතකොට ඔබතුමන්ලා මහ බැංකුව සමග සහ නීති කෙටුම්පත් මේ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරනවා. අද කාලය සීමිත නිසා අපි ඕන වෙලාවක සූදානම් ඒ කට්ටියත් එක්කත් මේක සාකච්ඡා කරන්න.
Thank you. ගරු ගරු විපක්ෂ නායකතුමා, ගෙවිදු කුමාරතුමා,
නෑ ඒ කියන්නේ මුදල් කාරක සභාවේදී මේක සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි අපිට එතන අවස්ථා අදහස් දක්වන්නවත් යෝජනා ඉදිරිපත් කරන්නවත් අවස්ථාවක් දෙන්නේ නෑ. ඉතින් අපි ඉල්ලුවේ සද්භාවයෙන් අමාත්‍යංශ කාරක සභාවේදී මෛනාවෙන්ද තිබෙකටත් සහභාගී වුණා. එතෙන්දී අදහසක් ප්‍රකාශ කරා මහගේ බැංකු අධිපතිතුමා අධිකරණ තීන්දුවට අනුව අලුතෙන් කරන සංශෝධන අපිට ලබා දෙන්නම් කියලා. ආයේ මුදල් අමාත්‍යංශ කාරක සභාව පවත්වන්නම් කියලා. හැබැයි මෛනාවෙන්ද
පස්සේ එහෙම කරන්නේ නෑ.
අපි කාරුණිකව ඉල්ලුවේ
අධිපතිතුමනේ මේ රටේ අලුත් මාවතකට අරගෙන යද්දී කඩාකප්පල්කාරීව කටයුතු කරන කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න අපි සූදානම් නැහැ. නමුත් මේ රටේ ඉතාම වැදගත් තීන්දුව දෙකක් අපි ගත්තා. එකක් තමයි මේ රටේ දේශීය ණය ප්‍රශස්තකරණය. ආචාර්ය හර්ෂසිල්ව මැතිතුමා ඒ මොහොතේ මුදල් කාරක සභාව ඉතාම පුළුල්ව අපි සාකච්ඡා කරා, දින දෙකක් සාකච්ඡා කරා, ඊට අදාළ ස්ටේක් හෝල්ඩර්ස්ලා ගෙනාවා, අරගෙන තමයි අපි අවසානයේ තීන්දුවක් ගත්තේ. එතකොට එතෙන්ට මන්ත්‍රීවරුන් විසින් ලබා දීපු යෝජනා පවා සාකච්ඡාවකට බඳුන් වුණා. හැබැයි මෙතුමා ඒ දේ නොකර මේ පනත සම්බන්ධයෙන් දවස් දෙකක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි මුදල් කාරක සභාවේදී. එතකොට මම දන්නේ හජසිල් අමැතිතුමාට මෙතුමා යෝජනා ලබා දීලා තියෙනවද කියලා එහි සභාපතිවරයා හැටියට. හැබැයි මෙතෙක් සිදුවෙච්ච ක්‍රියාවලිය තුළ යෝජනා ලබා දීපු සියලු දෙනාටම ඒ යෝජනා ලබා දෙන්න හැකියාවක් තිබ්බා. ඒවා පිළිබඳව සාකච්ඡාවකටත් ඉතාම වැදගත් තැන්වලදී මුදල් කාරක සභාවේ සියලු දෙනා අවධානය යොමු කරලා සාකච්ඡා කරා. ඉතින් මම දන්නේ මොකද්ද මේ කතා කරන්නේ කියලා. හැබැයි එතුමාගේ සහභාගීත්වය පිළිබඳව එතුමා මේ ප්‍රශ්නේ කතා නගරුමත් එක්ක කතා කරගන්න ඕනේ. ඒකට අපිට මුදල් අමාත්‍යාංශය හැටියට මැදිහත් වීමේ හැකියාවක් නැහැ.
Honorable Sajit Premadasa, you have 12 minutes.
Mm-hmm.
ගරු සේහන්සේ විසිකමැතිතුමා
අරු මූලාශ්‍රණයට මන්ත්‍රීතුමනි මෙතන ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායමට කාලය තිබ්බනම් මේ පිළිබඳව අදහස් දක්වන්න මම දන්නේ නැහැ එදා මේ මේ ආණ්ඩු පැත්තේ ඉඳලා අද විපක්ෂයට ගිහිල්ලා ඉන කණ්ඩායමට ඒ කාලය නැද්ද කියලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න සාකච්ඡා කරලා අපිට අදහස් ලබා දෙන්න ඉතින් අදහස් ලබා දුන්න අපි දිගටම ගියපු කාරණේ අදහස් දුන්නොත් ඒව අපි බලලා හොඳ දේ අරගන්න අපි රජයකට සූදානම් හැබැයි ඔබතුමාලා නොදී හැම වෙලාවකදම කඩාකප්පල්කාරීව කටයුතු කරන මන්ත්‍රීතුමා මොකද්ද අපෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාට අදහසකුත් නැහැ වැඩපිළිවෙලකුත් නැහැ ආර්ථික අර්බුදයෙන් ගොඩේම පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ අනාගතයේ ඇතිවන සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ එතකොට ඒව මොකොත් නැතුව ඔබතුමා මෙතෙන්ට ඇවිල්ලා මේ තනිව සටනක් කරාට ඒකට අපි නම් ශීලි වෙන සූදානම් නැහැ
ගරු විපක්ෂනායකතුමා ඔබතුමා කතාව ආරම්භ කරන්න
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ රට බංකොලොත් භාවයට පත්වුණු අවස්ථාවේ සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි බුද්ධි මණ්ඩපේ සාමාජිකයින් කීප දෙනෙක් ආචාර්ය මහින් මෙන්ඩෙස් ආචාර්ය අතුල සමරකෝන් ආචාර්ය නේවිස් මොරායස් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරා මේ රට බංකොලොත් වුණු ආකාරය එයට වගකිව යුත්තන් ඒ කරුණු කාරණා පිළිබඳව තීන්දුවක් ලබා දීම උදෙසා ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මැතිතුමාගේ ඒ මෙහෙවීම තුළ ගරු මන්ත්‍රීතුමනි එහි ප්‍රතිඵලයක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය මේ බංකොලොත් භාවයට පත්කිරීම කියන පුළුල් මාතෘකාව තුළ නඩුව ඉදිරියට කරගෙන යාමට අවසරය දුන්නා. ලීව් ටු ප්‍රොසීඩ් ලබා දුන්නා. එපමණක් නොවේ. විගණකාධිපතිවරයාට මේ බංකොලොත් භාවයට ලක්වීම පිළිබඳව පුළුල් විගණනයක් කරන්නට කියලා නියෝගයක් කරා. මේ වන විට පිටු 446ක විගණන වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා ඒ බංකොලොත් වුණු ආකාරය ඒ ක්‍රියාදාමයන් සියල්ලක්ම පිළිබඳව මම ඒක මේ මොහොතේ හැන්සත්ගත කරනවා සභාගත කරනවා එතනදී අපි විශේෂඥ ආර්ථික කණ්ඩායමකට යෝජනා කරා මේ ඔඩිට් රිපෝට් එකේ තිබෙන ප්‍රධාන කරුණු පිළිබඳව පර්යේෂණයක් කරලා සම්පින්නනයක් ලබා දෙන්න. විශේෂයෙන්ම losses of reserves ඒ කියන්නේ සංචිත අහිමිවීම because of fixing and defending the exchange rate විනිමය අනුපාතය තීන්දු කිරීම සහ එය පාලනය කිරීම නිසා සිදුවුණු හානිය losses from exchange rate pegging විනිමය අනුපාතයේ peg කරපු නිසා ඇති වුණු හානිය losses incurred in foreign remittances due to fixing of the exchange rate අපිට ලැබෙන්න තිබුණු විදේශ විනිම අහිමි වීම මේ විනිමය අනුපාතයේ fix කරපු නිසා losses incurred by funding the payment of ISBNs විදේශීය බැඳුම් කර ගෙවීම තුළ ඒ ඇති වුණු හානිය ඒ වගේම Central Bank of Sri Lanka මහ බැංකුවේ profit and loss එකට ඇති වුණු හානිය ඒ වගේම හිතුමතේට බදු අඩු කරපු නිසා සිදු වුණු හානිය ඒ වගේම පෞද්ගලික පාරිභෝජනය සහ අඩු නිෂ්පාදනය නිසා ප්‍රයිවට් කන්සම්ෂන් ලෝ ප්‍රඩක්ෂන් නිසා ඇතිවුණු හානිය සමාජ ආරක්ෂණය සඳහා වැඩිපුර වියදම් කරන්න සිදුවුණු නිසා ඒ දරපු පිරිවැය ගලු මූලාශ්‍රණාරූඪ මන්ත්‍රීතුමනි මේ බංකොලොත් භාවය නිසා ඒ ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එකේ ඒ පිටු 446ක වාර්තාව සම්පින්නනාත්මකව ආර්ථික විශේෂඥවරු 5 දෙනෙක් මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහාචාර්ය ප්‍රසන්න මහාචාර්ය බුලන්කුලම මහාචාර්ය විජේසන්දිර ඒ වගේම අබේසූරිය මැතිතුමා ඒ වගේම මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේර මැතිතුමා ගණනය කරලා තිබෙනවා රටට සිදු වුණු හානිය ට්‍රිලියන 12ක් මිලියන නෙමෙයි බිලියන නෙමෙයි ට්‍රිලියන 12ක් එතකොට ගරු මුලසනනලුඩ මන්ත්‍රීතුමනි මම කැමති මේ අවස්ථාවේ ඒ පිටු 35 වාර්තාවත් ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලා ඒ ලබා දුන්නු නියෝගය අග විනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනේ කළු විහාරයේ විජිත මලල්ගොඩ දෙහිදෙනිය මුරුදු ප්‍රනාන්දු මේ ගරු විනිශ්චයකාරතුමන්ලා ඒ ලබා දුන්නු නියෝග මන් සියල්ලක්ම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා මේ අවස්ථාව. මම මේ කාරණාව ඉදිරිපත් කරේ අද මහබැංකුව ස්වාධීන කිරීම සඳහා මේ රජය මුල් වුණේ මේ නිර්මාණය වුණු බංකොලොත් භාවය තුළ. මේ නිර්මාණය වුණු දැවන්ත වෙසනය තුළ. ඇත්තටම ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි අර රාජ්‍ය ඇමතිවරයාගේ කතාව ඇහෙනකොට ඒක නොනවතින විහිළුවක් බවට පත් වෙනවා. අපෙන් ඇහුවා ඇයි 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 බංකොලොත් උනේ? ඇයි කඩා වැටුනේ? ඇයි විනාශ වුනේ? ඇයි මේ කෙටි කාලින ජනප්‍රිය තීන්දු ගත්තේ? ආර්ථිකයේ මේට වැඩිය හොඳට හසුරවන්න තිබ්බා. මම එතුමට කියනවා වැඩිදුර යන්න ඕනේ නැහැ. අර රෙස්ට් රූම් එකේ කැඩපත ඉදිරියට ගිහිල්ලා තමන් ඒ ප්‍රශ්න ටික ඇහුවොත් කෙලින්ම තමන්ටම ඇඟිල්ල දික් වෙනවා. ඇයි? වහල්ලු හැටියට එනකොට රාජපක්ෂලගේ කකුල් දෙක ළඟ වැඳ වැටි. එහෙයි ස්වාමීනි, එහෙමයි ස්වාමීනි, එහෙමයි ශ්‍රීමතාණී කිය කිය මේ රටේ රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12 ඉඳලා 8ට බස්සවපු බිලියන 600ත් 700ත් අතර තමන්ගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට සල්ලි දුන්නු කෝටිපතියන්ට බදු සහන දෙනකොට අතීස්වෙත් මේ රාජ්‍ය ඇමතිවරයයි කියන එක අමතක කරන්න එපා. පේන්නේ නැත්තම් කණ්ණාඩිය ඉස්සරහා ගිහිල්ලා හොඳ ලස්සනට බලා ගන්න පුළුවන්. ගරු මූලසනාරුඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි දැක්කද ඊයේ දවසෙත් අද දවසෙත් උත්සාහයක් දරනවා අලුත් දේවල් කීපයක් කරන්න. ඊයේ දවසේ ඇන්ටි කරප්ෂන් ඇක්ට් එකක් පාස් කරා. දූෂණ විරෝධී පනතක් පාස් කරා. දැන් අද දවසේ සෙන්ට්‍රල් බැංක් ඇක්ට් එක මහ බැංකුව නිර්දේශපාලනීකරණය කරන්නට ස්වාධීන කරන්නට දේශපාලඥින්ගේ නායකින්ගේ ඇඟිලි ගැසීම් වලට ලක් නොවන්නට අද මේ පියවර ගන්නවා. හැබැයි ඇත්ත වශයෙන්ම මේ ගන්න ක්‍රියාමාර්ගවලින් පළක් වෙයිද කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මම මෙහෙම කියන්නේ? මේ දෙකම කරන්නට ඉස්සෙල්ලා දවසේ මොකද්ද කරේ? සිලෙක් කමිටිය එකක් පත් කරා. මොනවටද? සිලෙක් කමිටිය පත් කරේ මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය නිසා. රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වුණයි කියලා. එතකොට එහෙම සිලෙක් කමිටිය එකක් පත් කරලා මොකද මේ ආණ්ඩුව කරන්නේ? ආණ්ඩුව අලුත් මැතිවරණ කොමිසමේ සාමාජිකින්ට කියනවා මෙච්චරයි ඔබට යන්න පුළුවන් දුර, යා හැකි දුර මේ පමණයි. Thus far but not further. ආණ්ඩුව තීරණ කරනවා මායිම. මැතිවරණ කොමිසමේ සාමාජික මහත්ම මහත්මීන්ට අපි කියන්න කැමති, මෙතනින් එහාට යන්න බෑ. මෙච්චරයි කරන්න පුළුවන්. ඒක තමයි මේ සිලෙක්ට් කමිටි එක හරහා කරන්නේ. සිලෙක්ට් කමිටි එක හරහා අධිකරණයටත් දෙනවා පණිවිඩයක්. දැන් ඔබ තුමා දන්නවා ඇති, ආණ්ඩු පාර්ශ්වයේ නියෝජනය කරන දෙන්නෙක් තමන්ගේ වරප්‍රසාද කඩ කරයි කියලා අධිකරණය ඒ විශිෂ්ට විනිසුරුවන් මැතිවරණය පැවැත්විය යුතුයි කියන තීන්දුව ලබා දීම තුළ මේ රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩුණයි කියලා විනිසුරුවරුන්ව වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවාගෙන යන්නට දරපු උත්සාහය දන්නවා. දැන් මේ සිලෙක්ට් කමිටි එක මේ තේරීම්කාරක සභාව ස්ථාපනය කරලා අධිකරණයට පණිවිඩයක් දෙනවා. මොකද තව දින කිහිපයකින් මේ අධිකරණයේ මේ විශේෂම පළාත් පාලන මැතිවරණය පිළිබඳ තිබෙන නඩු කටයුතු ගණනාවක් එනවා. දැන් වේලාසනින්ම අනතුරු ඇඟවීමක් කරා මං හිතන්නේ ඉස්සෙල්ලම නූරලිට ගෙනලා අර භෝජන සංග්‍රහයට ආරාධනා කරලා ඒක පළවෙනි පියවර වෙන්න පුළුවන්. මේක නම් අනිවාර්යයෙන්ම තමයි මේක ශක්තිමත්ම පියවර. විනිසුරුවන්ට දෙනවා සිග්නල් එකක්. තේරීම්කාරක සභාව ඉදිරියේ ඔබ එන්නට සූදානම් වන්න රජයේ කියන විදිහට කටයුතු නොකරන්නේ නම් ඒක තමයි පණිවිඩය. ඒක මම අහන්න කැමතියි. නිකමට හිතන්න. ඊයේ ගෙනාවා දූෂණ විරෝධී පනතක්. අද ගේනවා මහ බැංකුව ස්වාධීන කරන පනතක්. යම් අවස්ථාවක දූෂණ විරෝධී ඒ ආයතනවල බලධාරීන්ට වැඩ වැරදෙනකොට නායකයෝ කියනවා රජේ, වැඩ වැරදෙනකොට අධිකරණයට කියනවා සමාවෙන්ද, මහ බැංකුවට කියනවා නායකයෝ අපි කියන විදිහට වැඩ කරන්න. එතකොට ඒ ස්වාධීන කොමිෂන් සභාව කියනවා නෑ එහෙම කරන්න බෑයි කියලා. එතකොට ඒ වෙලාවේදී මහ බැංකුවේ සමාජිකින්වත් ඒ වගේම අල්ලස් නිලධාරින්වත් වරප්‍රසාද කමිටුවට ගෙනාවොත් මොකද වෙන්නේ? මේ යන පනත් වලින් වැඩන්නේ නෑ. මේ යන පනතින් වැඩන්නේ නෑ. ඇයි? මේ අනපනත් වල කිසිසේත්ම සඳහන් වෙලා නෑ ඒ වගේ අයුතු බලපෑමක් ඒ නිලධාරින්ට ඒ විනිසුරුවන්ට කරන්නට බැරියි කියලා. දැන් ඉදිරියේදී මහ බැංකුව අධිපතිවරයා කිව්වොත් නෑ රජයේ කියන කිනේ විදිහට මට නටන්න බැහැයි කියලා. මේ අනපනත් වලින් වැඩන්නේ නෑ. කෙලින්ම කියයි තමන්ගේ අඳ බාලයෝ දෙන්නෙකුට විතර නැගිටලා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න. මහ බැංකුව අධිපතිවරයාට විරුද්ධව එයාව කියනවා ප්‍රිවිලේජ් කමිටි එකට. ඒතර සෙන්ට්‍රල් බැංක් ඇක්ට් එකකින් වැඩක් තියෙනවා. දැන් මොනිටරි බෝඩ් කියලා පත් කරනවා, ගවර්නින් බෝඩ් කියලා පත් කරනවා. ඒගොල්ලොන්වත් නම් කරලා වරප්‍රසාද කමිටුවට ගෙනාවොත් ඇන්ටි කරප්ෂන් ඇක්ට් එකේ ඒ බලතල ලබා දුන්නු නිලධාරින්ව වරප්‍රසාද කමිටුවට ගෙනාවොත් මොනවද මේ යන 52 වැඩගත්කම? මොකද වැඩගත්කම? කවුරුත් මේ පැත්ත ගැන හිතලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියන්න කැමති, මට නම් නිකන් පේන්නේ මේක නිකන් අර IMF එක යෝජනා කරපු දේවල්, අර ඉංග්‍රීසියෙන් කියනවා ටිකින් ඔෆ් ද බොක්ස් කියලා. ඒ IMF එක දුන්න කොන්දේසි කිහිපයක් ඒවට අර හරිදාන එක තමයි මේ කරන්නේ. මේවා නාම මාත්‍රිකයි. මොකද අවසාන තුරුම්පුව තියාගෙන ඉන්නවා මේ ඒකාධිපති ආණ්ඩුව තමන්ගේ අතේ. අවසාන තුරුම්පුව තමයි මේවා අපි ගේනවා රටට පෙන්නනවා සාධාරණත්වයක් කරනවායි කියලා, රටට පෙන්නනවා විනිවිද භාවයක් තියෙනවායි කියලා. හැබැයි අවසාන තුරුම්පුව අතේ තියාගෙන, අවසාන තුරුම්පුව මොකද්ද? අර මේ සතියේ අඟහරුවාදා දවසේ ගහපු ගැටේ, තේරීම්කාරක සභා ගැට, වරප්‍රසාද කමිටු ගැට, මෙන්න මේ කාරණාව පිළිබඳව මං හිතන්නේ අපි කවුරුත් අවධානය යොමු කරලා නැහැ. දැන් බලන්න මේ රජය තස්ස විරෝධී පනතක් ගෙනාවනේ පීටීඒකට විරුද්ධ. දැන් ඒකෙන් පුළුවන්නේ ආණ්ඩුවට ඕන ඕන කෙනා ත්‍රස්තවාදී කරා. ලක්ෂ 220න් තමන්ගේ හිතුමතේට ඕනම කෙනෙක් ත්‍රස්තවාදී කරන්න පුළුවන්. අපි ලොකු හඬක් නැගලා ඒක නතර කරගත්තා. නමුත් කොයි වෙලාවක හරි එක ගේනවා. එක පැත්තකින් ඒ මර්ධනේ. අනෙක් පැත්තෙන් විකාශන අධිකාරිය පනතක් ගෙනල්ලා මේ රටේ මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට කටයුතු කරනවා. ඉතින් මෙතන ඇවිල්ලා බයිලා ගහනවා අලුත් මගකට ප්‍රවේශ වුණා. මම හිතුවේ මේ සෞභාග්‍ය දැක්මෙන් 2019 අලුත් මගකට නේද ප්‍රවේශ වෙන්න හැදුවේ. එහෙම ආදේව ටික නේද දැන් කියන්නේ. බුද්ධිමත්ව හිතන්න, තර්කානුකූලව හිතන්න, එවිඩන්ස් බේස් ඩිසිෂන් මේකින් වලට යන්න. මේක ඇතුළට ඇවිල්ලා බයිලා ගහනවා රාජපක්ෂල ඉදිරියට ගිහිල්ලා වහල්ලු වගේ දන ගහලා සෙරප්පු ලෙව කාලා වහල් භාවයට ලක් වෙලා ඒ අත උස්සපු ක්‍රියාදාමයේ ඵල විපාක තමයි අද සිද්ධ වෙන්නේ. එසා ගරු මන්ත්‍රීතුමනි, අද අපි අහන්න ඕන ප්‍රශ්නට සක්ති වෙනවා. මේ කරන දේවල් වලින් සිස්ටම් චේන්ජ් එක වෙනවද? ක්‍රමයේ වෙනසක් වෙනවද? ට්‍රාන්ස්පරන්සි විනීත භාවය ඇති වෙනවද? ඉන්ඩිපෙන්ඩන්ස් ස්වාධීනත්වය ඇති වෙනවද? අකවුන්ටබිලිටි වගවීම ඇති වෙනවද? රෙස්පොන්සිබිලිටි වගකීම ඇති වෙනවද? ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවද? වැදගත්ම කාරණාව ක්‍රෝනි කැපිටලිසම් ගජමිතුරු ධනවාදය ඉවර වෙනවද? ඇත්ත වශයෙන්ම නැහැ. මොනව කතා කරනවද ගරු මන්ත්‍රීතුමනි? මේ බංකොලොත් රටෙත් සීනි වලින් ගසා කනවා, සුදු ලුණු වලින් ගසා කනවා, පොල් තෙල් වලින් ගසා කනවා, ගෑස් වලින් ගසා කනවා, ඖෂධ වලින් ගසා කනවා, අසූචි පෝර නැවු ගේනවා. දැන් අද උදේ ආපු ලොකුම තර්කය තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ප්‍රශ්න කතා කරන්න එපා. ඒකෙන් කරන්නේ නිදහස් සෞඛ්‍යයට මරු පහරක් එල්ල කිරීම. මම කියන්න කැමති අපි නිදහස් සෞඛ්‍යයට නෙවෙයි මරු පහර එල්ල කරන්නේ. සෞඛ්‍ය ඇමතිකම් අරගෙන නිලධාරින් එක් එක්කව වෙලා මේ බංකොලොත් රටේ අම්මලගේ දූ දරුවන්ගේ මලකඩන් උරින් ගසා කන අල්ලස් දූෂිත සංස්කෘතියට විරුද්ධවයි අපි අපේ අදහස් ඉදිරිපත් කරන්නේ. ඒකට විරුද්ධව අපි කතා කරන්නේ. මම කියන්න කැමති, ඉතින් මම අහන්න කැමති, මෙච්චර බලය තියෙනවා ඇයි අපිට ලබා ගන්නට පුළුවන් සම්පත් ටික ලබා ගන්න නැත්තේ? ඇයි හොරු ටික අල්ලන්නේ නැත්තේ? ඇයි පැන්ඩෝරා පත්‍රිකා ටික පරීක්ෂා කරන්නේ නැත්තේ? ඇයි ස්ටෝලන් ඇසෙට්ස් රිකවර් කරන්නේ නැත්තේ? රටට අහිමි වුණු සම්පත් ටික ආපහු රටට ලබා ගන්න නැත්තේ? ඒව කරන්නේ. නමුත් මට ඇහුණා කියනවා ජනාධිපතිතුමා රනිල් රාජපක්ෂ නෙවෙයි රනිල් වික්‍රමසිංහ කියලා. එහෙනම් අපි කියනවා හොරු ටික අල්ලන්න හොරා කාපු සම්පත් ටික අපේ රටට නැවතත් වරක් ලබා ගන්න ඔබතුමා රනිල් වික්‍රමසිංහලා. බොහොම පැහැදිලි විදිහට ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා කවුරු කොච්චර කතා කරත් මේ දූෂිත දේශපාලන සංස්කෘතියේ වෙනසක් නම් පේන්නේ නැහැ. අපිට අවශ්‍යයි ස්ට්‍රක්චරල් චේන්ජ් එකක්, ව්‍යූහාත්මක වෙනසක්. Because the whole system and the structure is rotten to the bottom. Rules-based system ගැන කතා කරනවා. ඔව්, අපිට අවශ්‍යයි rules-based system එකක්. හැබැයි ඒක කටවචන වලට ක්‍රියාත්මක වෙලා හරියන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව මහපොළොවේ යථාර්ථයක් බවට පත් වෙන්නට ඕන. ගජමිතුරු ධනවාදය වගේම මේ රට විනාශ කරනවා ගජමිතුරු දේශපාලන සබඳතා. එන අවසාන වශයෙන් මොකද විසඳුම? පැහැදිලිවම එක විසඳුමයි තියෙන්නේ. මේ කරන කියන හැමදේම ක්‍රියාත්මක කරන්නට පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්නට අලුත් වරමක් අවශ්‍යයි. අද තියෙන්නේ සදාචාර සම්පන්න නොවන දූෂිත හොර වරමක් තියෙන්නේ. හොරු 134ක් එක්කහ වෙලා ලබා දුන්නු සීමිත පාර්ලිමේන්තු වරමක් විතරයි තියෙන්නේ. අපිට අවශ්‍යයි එකසිය තිස් හතරකගේ වරමනවේ ලක්ෂ දෙසිය විස්ස ගැන හිතන්න. We have to think of the 22 million in our country. දෙදස් දහනමේ හොඳට තිබුණු රට. දැන් කියනවා ගොඩගන්නේ 2048. ඒ කියන්නේ තව අවුරුදු 29ක් ඉන්න ඕන. එතකොට තව අවුරුදු 29ක් ඉන්නට ඕනේ කියන කාණ්ඩය. සමාවෙන්න. 25. පොඩක් ගණන් වැරදුනා. තව අවුරුදු 25ක් ඉන්න ඕනේ කියන කණ්ඩායම. එහෙම කියන්නේ මොන වරමකින්ද? කාගේ වරමින්ද කියන්නේ? 134 වරමින්. 120 වරමින් නෙවෙයි. එහෙම වරමක් දැන් අපේ රටේ නැහැ. මැතිවරණ වරම් නැහැ. මැතිවරණ හකුලා ගැනීමේ ක්‍රමවේදයයි ක්‍රියාත්මක වෙන්නේ. නිසා මේ දෙවි දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. මොනවා ගෙනාවත් චේන්ජ් කියලා වෙනසක් කියලා අවසානයේ ගරු මන්ත්‍රීතුමනි වැඩේ කරගන්න ඕන නම් සිලෙක්ක පිටි දානවා. වැඩේ කරගන්න ඕන නම් වරප්‍රසාද උල්ලංඝනය වුණා කියලා මේ කස්සට ඇවිල්ලා පචය දොඩවල විනිසුරුරු ටික ගෙනේ වරප්‍රසාද කමිටුවට, අල්ලස් නිලධාරින් ගෙනේ වරප්‍රසාද කමිටුවට, මහ බැංකුවේ අධිපතිවරයා ගෙනේ වරප්‍රසාද කමිටුවට, වෙනත් රාජ්‍ය නිලධාරින් ගෙනේ වරප්‍රසාද කමිටුවට, සිලෙක් කමිටි දාලා එක එක පාඩන පීඩන එල්ල කරයි රජයේ නිලධාරින්ට විනිසුරුවරුන්ට. එතකොට මොකද කරන්නේ? එතකොට මේ පනත් ටික හරියනවද? මේ පනත් වලට වැඩිය වඩා උඩින් තියෙන මේ වරප්‍රසාද කෙහෙම්මල. වරප්‍රසාදය උපයෝගී කරගෙන මේ හැම දෙයක්ම විනාශ කරන්න පුළුවන්. මම යෝජනා කරනවා මේ ඉන්න 225 දෙනාටත් මෙන්න මේ කාරණාව හොඳට හිතේ තබාගෙන ඉදිරියට වැඩ කටයුතු කරන්නයි කියලා. හැබැයි ඊයේ දවසෙත් අද දවසෙත් අපි විශ්වාස කරනවා සංශෝධන සහිතව අනුමත වන්නට තිබෙන සෙන්ට්‍රල් බැංක් ඇක්ට් එක තියෙන තත්ත්වයට වැඩිය සාපේක්ෂව හොඳයි. හැබැයි මේක නීති පොතේ තිබුණට මදි. මේක ක්‍රියාත්මක වෙන්නට ඕන. මේක මහ පොළොවේ යථාර්ථය බවට පත් වෙන්නට ඕන. ස්තුතියි.
Thank you.